සුද්ධරික ප්‍රශ්නයක් තමයි පළමුවම තියෙන්නේ. මා පොඩි කාලේ මගේ දෙමාපියන් අහිමිය, ඉන්පසු මා විදේශගත වී විවාහ විය. පසුව මගේ සියලු ධනය විනාශ කර මගේ සහපුරුෂයා වෙනත් කාන්තාවක් සමග ජීවත් වේ. ඔහු පිස්සෙක් වගේ ජීවත් වේ. මාට කිසිම වරදක් කර නැත. මා නින්දට යන හැම මොහොතකම මියගිය අමුත්‍රේ සිටින බවට මට තේරෙනවා. මට පේන වෙලාවලුත් තියෙනවා. ඔහු පවසනවා මා ඔහුගේ බිරිඳ කියලා. මා කරන හැම දෙයක්ම විනාශ වෙනවා. මා මහපාප කරන දාලා වගේ මේ කිනම් පාප කර්මයක්ද? මේකෙන් විදීමට මොකද කරන්න ඕනේ කියලා මෙහෙමත් අහනවා. සසර ගමනක් එක්කලා මේකෙටින් සාමාන්‍ය දෙයක්. සසර ගමනේ සැරිසරනකොට ඒ වගේ අවස්ථා බොහෝ කොට තියෙනවා. කාමිය හා වැදිත්ත ලෝක සත්වය දේශයෙන් ගැලවිලා අහක් වෙන්නේ නැහැ. මේක අවිද්‍යාවේ මහත. අපි දකින්න ඕනේ ලෝක ස්වභාවයේ අඬ හරයක් ඇති දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕනේ. යම් යම් පුද්ගලයෝ එකිනෙකාගේ විවිධාකාර හේතුන්ගෙන් බැදෙනවා. කාමයන් මුල් කරගෙන ඇලීම මුල් කරගෙන බැදෙනවා. ද්වේෂය මුල් කරගෙන හිංගි හිංසා කරන්න බැදෙනවා. මේ වගේ අවස්ථා තියෙනවා. අපි නොදන්න පැත්තක් තියෙනවා. නොපෙන්න පැත්තේ ලෝකේ තේින පැත්තට වඩා වැඩි. ඉතින් මේ ලෝකෙදී මේ වගේ අවස්ථාවල් ලැබෙනකොට සම්බන්ධ වෙලා හිටපු තමන්ගේ පෙර ස්වාමි පුරුෂයෝ, ඒ වගේම පෙර භාර්යාව එකිනෙකනට විවිධාකාර බැඳීම් වලින් සම්බන්ධ වෙනවා. පුද්ගලයේ එකර ජීවත් වෙලා ඉන්නකොට එකෙනෙක් මනුෂ්‍ය ධර්මයක් අසුරු කරලා මනුෂ්‍ය සංකාර වඩනවා. එකෙනෙක් බොහොම යක්ෂ සංකාර වෙනවා, පාප සංකාර වඩනවා. සාග දේශ දෙකට සංකාර වඩනවා. වැඩනට පස්සේ මේ දෙන්නා මරණාම එකෙනෙක් මනුෂ්‍යයෙක් සංකාර වැඩපු කෙනා මනුෂ්‍යයෙක් කියලා උපදින්න පුළුවන්. ඊට හේතු තියෙනවා. හැබැයි බැඳීම අත්හැරෙන්නේ නැති නිසා යක්ෂ සංකාර වැඩිච්ච එකනා භාර්යාව නම් භාර්යාව කියලා, ස්වාමි පුරුෂයා නම් ස්වාමි පුරුෂයා කියලා චිත්ත බැඳිලා හිතත් එක්කලා ඒ ඉඩක් අත්හරින්නතර යක්ෂ ගති ලක්ෂණයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධය ආවට පස්සේ හරිම අමාරුයි මේකෙන් බේරා ගන්න. ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මේ තුන සම්බන්ධය නිසා විසඳන්න බැරි විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන්නපත් වෙලා මනුස්සයෙක්ට සත්වෙන්ට සියලු සත්වෙන්ට පොදු වෙයි. සිද්ධ වෙනවා ඒ දෙයට මුහුණ දීලා හිටන් ඒකෙ තියෙන දුක් ගැහැටවලට මුල දෙක ඒ කරදර වෙන්නේ. මේ මේවා එකක් නෙමෙයි, කර්ම විෂය අදින්තේ විෂයක් විදාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ මේ වගේ දේවල් වලදීත් මෙහෙම දේවල් බලපාන. ඇලීමත් එක්කලා තියෙන සම්බන්ධය මහ භයානකයි. මේ අපිට මේ අධ්‍යයයේ තව ස්වාමීන් වහන්සේලා බලලා තියෙන කෙනෙක් මේ වෙන්නේ. ඊට ඉස්සෙල්ලා හැම හිතුවා හිටියා නම් ඒ වගේ කාලයක් පස්සේ වෙනවා. මේ වගේ අවස්ථාවල් ලෝකේ සමහර අය පිළිගනවා. සමහරකට භාර්යාවක් කෙරෙහි සෙනෙහසකින් ඉඳලා මිනිහෙක් මළොත් ඒ මනුස්සයා යක්ෂ හෝ එබඳු ගති ලක්ෂණයකුත් වඩලා තිබුණා නම් අර බැඳීමත් අත්හැරලා තිබුණේ නැත්නම් එතන පටන් ගෙන හැම මොහොතක් පාසාම අර පස්සේ හිටිනව බැදී. භාර්යාව ජීවත් වෙලා ඉන්න කාලෙදිත් ඉන්නවයි වැඩි. එයා යම්කිසි මළොත් මැරිච්ච කෙනාගේ විඥානයේ යම් තැනක පිහිටියා නම් හොඳට බලා ඉන්නවා පහරට ගියේ කියලා. ගිහින් එන එතන අල්ල ගන්න. ඒක ලෝකෙ දකින්න නැති වැත්තා. කෙනෙක් මරාලා පස්සේ එයාගේ විඥානයේ යනවා කිව්වොත් එහෙම අද වෙනකොට අපුම් ගාක් මතභේදවල සුදුසුලා තියෙන දෙයක්. අන්තරාභව ප්‍රශ්නයක් එක්කලා. රූපෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥානික ගමනක් හෝ හිටීමක් හෝ වැඩිවීමක් හෝ ත්‍ුතියක් හෝ නොකියම් කියන එකයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එනා කෙනෙක් මලාට පස්සේ මව් ගැබක් කරා එකපාරේ යන්නේ නැති බවට ධර්මයේ සාක්ෂිය හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ගෝධික හාමුදුරුව, සන්න හාමුදුරුව සියදිවි හානි කරගෙන නැත්නම් බෙල්ල කපාගෙන මලා. හැබැයි අන්තිම අවස්ථාවේ අරිහත්ත්වයට පත් වෙලයි උන්වහන්සේ පින්නම් පෑවේ. රසවත්ේ මාර පුත් දිව්‍ය පුත්‍රයා හිතුවේ නැහැ ඒගොල්ලෝ මේ අරිහත්ත්වයට පස්සෙලා දුන්නාම් පෑවා කියලා. කළු තුමාරයක් වාගේ ඇවිදලා හැමතැනම හොයනවලු ඒ මේ අතට යනවා උඩට යනවා යට පැටියට යනවා. බුදුරජාණන් වහන්සේ තුමාරේ වෙන්නලා අහනවා මහන්නේ අර කළු තුමාරයක් වාගේ උඩවට යන්නේ හැමතැනම යන්නේ මුල්ලක් ගන්න හොයන්නේ කවුද? එයා දන්නවද කියලා. ඔය තමයි රසවත්ේ මාරය. හැම කෙනා පස්සේ යන්නේ ඒ වගේ බැඳුනහම යන හැටි මම කියන්නේ උදාහරණයක්. ගෝතිකහාඳුරන්ගේ විඥානේ ගියේ කොහාද කියලා හොයනවා. විඥානේ පිටේ යන හොයනවා ඒකයි කරන්නේ. ගෝතික කොහෙ යන්නේද? ගෝතික දුන්නා පෑව. නොබිහිටි විඥානේ දුන්නා පෑව ඉතින් කොහෙද යන්නේ? කොහොමද වාලේ හොයාගන්නේ? මාර්යාත් ඇවිල්ලා උද්දන්නා හිතේ කියනවා සාමීන් මම උදයට වට හැමතැනම මේ ගෝධිකගේ ගෝධික ආදුරන්ගේ විඥානී පිහිටගෙන හේවුවා වට හම්බ වුණේ. දැන් හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොම හම්බ වෙන්නේද? ගෝධික නොපිහිටි විඥානී කිරුණා පාපුරා. නැත්නම් පිටුවම් පානතේ පිහිටි විඥානයක් තිබුණා කියන මාර්ගයට හොයාගන්න වෙයි කියතියා. මේ මැරෙනකොට මලවිනිය වටේ යනවා මලවිනිය ළඟ ඉඳන් ගියේ හින්දා යන හින්දා. මෙතනින් මැලේකන් 60ක්ම 1000ක් ගන්නක් ඇත හම්බෙන් පහල වුණා නම් කොහේ හරි මලවිනිය වටේ වෙලා ඉලක් තියෙනවා. ඒ අධ්‍යක්ීම තියෙන නිසාම තමයි මෙතනින් යන එකක් දකින්න නිසාම තමයි අර මාළදීව පුත්‍රයා අර හාමුදුරු කෙනාම හොයන්නේ. ගන්න කියන හාමුදුරු කෙනෙක් ඒත් එවාගේ යදි යහනි කරගත්තා. අරිහත්ටපත් වුණා අන්තිම මොහොතේ. එතරම් ඔය වගේ වටේ යනකොට බුදුරණන් වහන්සේ ওই විදිහට වෙලා තියෙනවා. අර දුමාරයක් වාගේ එහෙම කියන්නේ රසවත්ේ මාරය විඥානී පිටව දැන හොයනවා හාමුදුරන්ගේ. ඉතින් ඒතකොට ඡන්න කොයි යන්නේද? නොපීටි විඥානේ පිටනවා පෑව. මාරයට හොයාගන්න දෙයක් නැති මාරය ඇවිල්ලා බුදුරණන් හතර කියන ස්වාමිනේ ඇත්ත වශයෙන්ම මම හෙව්වා. මට හොයාගන්න දෙයක් ලැබුණේ නැහැ. මොකද උනේ කියලා. කියා එකක් වෙන්නනවා. ඉතින් ගෝධිය කොහෙ යන්නේද? ගෝධිය පිටනවා පෑව. මේ වගේ අවස්ථාවල වෙන්නා මේ මරණාත් එකලම් සූක්ෂම වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය සහිතවම සූක්ෂම කයකින් ඉදින් සිදෙලා යන දෙයක් තියෙන බව දේශනා පැහැදිලිවම තියෙනවා. ඒ අන්තරා භාවය පටලවාගෙන ඒ ධර්මයට බහල් ගන්න එකක් අදක් තියෙනවා. තේරුම් ගන්න බැරි. මෙන්න මේ වගේ යනකොට මොකද කරන්නේ? දැන් තමන්ගේ භාර්යාවට ඇලුම් වෙවිලා ඉතින් සාහෘදියා වැඩිලා යක්ෂයෙක් වෙලා හිටියා. යක්ෂ ගති ලක්ෂණෙන් ඉතියාන. එතන ඉඳලා කිසිම පුද්ගලයෙකුට සම්බන්ධ වෙන්න දෙන්නේ. හැකලකා ඉන්නවා. Taman සම්බන්ධයෙන් දැබ්බේ අද්දව වර්ග දෙකක් නිසා. මේ නිසා මොකද කරන්නේ? ඊර්ෂ්‍යාවේ දැවි දැවි මිනිස්සුන්ට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ, පැත්ත බලාගෙන ඉන්න දෙන්නේ නැහැ. අර තිබිච්ච වර්ග මුලින් තිබිච්ච මානසිකත්වෙම ප්‍රයත්න කරලා ওই විදිහට ඉන්නා මිනිස්සුන්ට. අද්දව ගණනක් යනකම් අර සම්බන්ධතාවය අහක් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධතාවයේ උඩ බොහෝ කාලයක් පස්සෙන් එනවා. ඔහොම අවස්ථා තියෙනවා. අන්නේ නිසා තමයි කියන්නේ ඒවට අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ලේසියෙන් දාලා යන කොටසක් නෙමෙයි ඒක. ඇලීමේ අවිද්‍යාවේ මහත එකක්. ඒ ඇලීම බලවත් වුණාම තමන්ගේ කාරණේ ඉෂ්ට කරගන්න බැරුවාම ඊට විරුද්ධ වෙන හැම කාරණයකටම විරුද්ධව ගැටෙනවා. මේ අවශ්‍ය බලවත් නම් නිය බලවත් මත්ත්‍රමේ හැදීරේ කියලා පහර ගන්නවා. ඉතින් ඒක ඒ වගේට විවාහ හරියන්නේ නැහැ. දැන් සමහර ළමයි ඉන්නවා විවාහයක් කරගන්න ඉඩ දෙන්නේම නැහැ. එක්කල ඉඩ කරනවා. එහෙම නැත්නම් විවාහය කලාකප්පල් කරනවා. බැඳෙන එක්කලාගේ හිත වෙනස් කරන්න කටයුතු කරනවා. හොයාගන්න ලැබෙන්නේ මොනවා කරලා. කර්ම ශක්තියේ සම්බන්ධයක් වල ආපු නිසා මොන જાති තුනත් අයින් කරගන්න ලැබෙන්නේ කර්ම වේගයේ බලවත්. මෙන්න මෙහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒවට විදාකර උදාහරණ අපි දැනුවත්වත් තියෙච්ච තියෙනවා. මම එකක් කියන්න ඉතින් අවශ්‍ය දෙයක් නැහැ. නමුත් අපි මේවා දැනුවත් වෙන්න අවශ්‍ය නිසා මේ එකක් කියනවා. නුවර රජයේ රෝහලේ එක්තරා සාතු සේවිකාවක් හිටියා කරුණ කෙනෙක්. බොහොම කරුණාවන්තයි. ඒක විත් බීදියා. මැදි වයසේ පැනපු එක්තරා පුද්ගලයෙක් අසනීප කියලා ආවා. ඇවිදලා හිටන් අර රෝගලෙන් ප්‍රතිකාර ගන්නකොට අර කරුණාවන්ත හෙදියට සාතු සප්පායම් කියනලත් එක්කලා තිබුණේ අර රෝගියා ඉන්න වාස්තුව. හැබැයි බොහොම කරුණාවන්ත නිසා ආදරෙන් කතා බහ කරනවා. ඉතින් ඊවෝන් යක ලෙඩාගේ ඉතිරිදවල් නැතුව කරනවා. ඒක විශේෂයෙන් වෛද්‍ය උපදේශක වෛද්‍ය ස්වරූපයෙන් දැනගත යුතු කාරණයක් ගණන දෙයක්. ඒක හරියට අතුල්ල පිළිපැද්ද නිසා මොකද කරන්නේ මොන ප්‍රශ්නකදීව හිතවිදවන්නේ. ඉනාම සුබෝදේ හොඳින් ආදරෙන් කතා කරලා ඉතින් රාග හොඳ දෙහි බය වෙන්න දෙයක් නැහැ. ඉතින් දැන් හුඟක් හොඳයිනේ. ඉතින් ඔහොම හිත හසු වෙන්න කතා කරනවා. නම් මේ මානසිකයේ අභ්‍යන්තරයේ ඒ තරම් සුබ දෙයක් නෙවෙයි. මේ මානසිකයේ මේ නර්ස් දකින්න තුව ඉන්නද? පොඩ්ඩක් නැහැ කෑ ගහනවා. ඒ නර්ස් තමයි අල ගහනවා. එනකම කෑ ගහනවා. දැක්කම ඉඳලා අඬනවා. හැබැයි ඉන්දියෙ රෝගේ වැඩි වුණා. අසාධ්‍ය වෙලා හිට අන්තිවල වෙල කරන්නේ. අර නර්ස් එක කෑ ගහලා අසාධ්‍යමට දොරන් වීදුරු හදලා දෙන්න කියලා. ඒක ඒ නර්ස්ම හදලා දුන්නා. ඔයා කොහොමද කියලා. ඒ නර්ස් එව්වා. නර්ස් ගියා අතින් අල්ලගෙන කිව්වා ඔයා ඉතින් ටික බොන්න කියලා. දැන් කරන්න දෙයක්වත් නැහැ මේ මිනිහා හිතනක් වෙන්න තියෙන්නේ. ඒකෙන් ටිකක් බොන්න තරමිය පණ කියලා. සිද්ධිය ඔච්චරයි නෙවෙයි. ඊකලාදා ගියන පස්සේ නර්ස් නිදා ඉන්න කාමරේ කොටේ ඇස්සේ චේල් ෆොටෝල් සතරම් බඩු එකක જાති ඒවා ඒ කොටේ ඇස්සේ තියෙනවා. අයිතිකාරයෙක් නෑ ගිලාපු ගියාකුත් නෑ. එයාගේත් නෙමෙයි බව දන්නවා. පස්සේ එයාගේ තියෙන කබඩේට හින්නේ කරලා දාලා තිබ්බා. දවස ගානේ තියෙනවා එකේ. මේ තින්න එක පිළෙන්ට එක තුනක් හතරම බා. ඊට පස්සේ මෙයා මේක නොකිය ඉඳලා එනවා. පස්සේ ගෙදරදී කිව්වා මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා කියලා. ඊට පස්සේ ඒ දීම නතර වුණා. දැන් මේ තරුණ නර්ස් විවාහය කතා කරලා දිනා ගෙදරදී. විවාහය කතා කරලා ඉතින් විවාහය කිස ගත්ත ගාම අර පිවිච්ච හතරම වගේ දවස ගානේ අදිනවා. අන්තිමට දුන්නේ ඔක්කොම ඇද්දා. විවාහය සිද්ධ කරගත්තා විතරයි ඒ විවාහය සාර්ථක කරන්න කොහොමවත් ඉඩ දුන්නේ. අන්තිමට ඇඟට ආවේශෙන්න පටන් ගත්තා. අර මිනිස්සුන්ට වයින්වා පැත්තරෙන්න වාගේ. දැන් වයින් එකවල දාලා අමනුස්සය. දැන් එයාගේ අදහස මොකද්ද? මම මේ බොහොම ප්‍රියමනාපයෙන් හිටපු මේ තැනැත්තියට වෙන කතිය ළඟට එන්න දෙන්න බෑ. දැන් මේ අධ්‍යයම දකිලි සිද්ධ සිද්ධියක්. ඊට පස්සේ මේ සිද්ධිය අයින් කරගන්න විවිධාකාර ක්‍රම උපක්‍රම හේතුවා. මහා බලවත් විදියට එක්තරා කට්ටානි මහත්මයෙක් කැවිලා හිටා නම් පොලිලියක් කරලා අවශ්‍ය පන්නගත්. එන්න බැරි වෙයි. ගෙදරින් ඉවල් වුණ කට්ටානි මහත්මයාගේ හාමිනේට අවශ්‍ය ආවේ නේද? ඊට පස්සේ යන්නේ දල් ගහනවා වැලි ගහනවා විවිධාකාර දේවල් කරන්න පුළුවන් මිනිස්සු. ආන්දරෝ ගෙන්ලයිදන් කිරිකක් කියලා ආරක්ෂා කරන්න කියලා එයා දන්න පුරු කම්බලින් පෙරලා කළ බැරි තැන එහෙම කියපු ගේමන අපිට ඒ කියන්නේ එනකොට ආන්දරු එනකොටම රාමෝසේ ආවේ තේ. තෝ අහල ආන්දරු ඔබ හැටි මං කියා දෙන්න. ඔබ විදි කියන්න දාර. අහවල් නම් තියෙන කගේ ප්‍රියණියා. එකක් දෙක කියනකොට ආන්දරු යන්නේ. ආයිකනි කියන්නේ මේ තරම මහ බලවත්. ඊට පස්සේ මේ කාරන් කියලා හාමුදුරුවෝ එන්නේ නැතුව හිටියා කවුරුවත් දෙන්නේ නැති නිසා කියන්නේ. ඊට පස්සේ ආරණ්‍යයකට ගිහිල්ලා ආරණ්‍යක හාමුදුරුවන්ට ඒ මිනිහයා කියපුවාම හැබැයි මෙහෙමයි කාරණේ හාමුදුරුවෝ අකමැති මෙහෙම කියලා දෙන්නේ නැහැ යනවා. ඔය කතා දීපුවා කරගෙන ඉන්න කියා. මොකද කරන්නේ? අපි දෙන්නම් බලන්න කියලා ඒගොල්ලෝ අර බොය කරලා පාටි සුද්ධිය ඇති කරගෙන මේ විදිහට කදාසක් ගියාම අර ඔක්කොම දිහාර කාන්තාව ආවේහෙන් බලලා ඔබ වහන්සේලා කිවි කියන දාවේ ඉතින් අඬ අඬ රට කරගන්න. එදා කිව්වට අන්තිමට කෑ ගහන පටන් ගත්තා මොන විදියෙන්වත් මම නයි යන්නේ නැහැ. එහෙම කියලා බෑ කියලා අන්තිමට පොරොන්දු කරව ගත්තා අවුරුද්ද කර යන්න. හැබැයි මම අර මං කඩුවට ළඟටලා බලා ඉන්නවා එයින් හැත්ත යන්නේ නැහැ කිව්වා. දැන් මේ ගෑනු කිරේට ඉගේ හැටි ජීවත් වෙලා ඉන්න කාලේ දේවන්සයන් ස්වභාවයේ මලාලා පස්සේ අර අධ්‍යාවේ ස්වභාවයේ ඉඳලා ඒ සම්බන්ධයෙන් ආපහු හැටි. බදන යක්ෂ කියන කොටසේ හැටි. ඊට පස්සේ අවුරුද්දක් ගියාට පස්සේ හරියට අවුරුදු පහක් ඊළඟ දවසේ ආයිත් ආවේ එනවා. ආයිතර හවුදුරගෙන විද්දා කියලා ආයිත් අවුරුද්දේ ඇඩ් කරගන්නවා. ඔය ප්‍රමේයද වබා හතරක් විතර ගෙවලා තිබ්බේ. එහෙනම් කට්ටාණි මහත්තයාට එයාගේ වාර්යාවට වෙච්ච කරදරේ අරගන්න බැහැ. මේ වගේ ප්‍රශ්නයක් වෙලා තිනකොට තවත් එක්තරා විදිහකින් ගුවර පැත්තෙම ඉන්නේ කියන එකේ යනකොට තවත් කට්ටාණි කට්ටියක් ඇවිල්ලා හතා කර ඉන්නවා තම තමන්ගේ හපංකම් කරපුවා. අමෘතිය වදින පුළුවන් කියන කෙනෙකුට කියන ඇවිල්ලා එයා හම්බෙලා කතා කරලා ඉතින් මේ ඉතරේ කිව්වම ඔක ලොකු දෙයක් නෙමෙයි. සත්තරන් වලින් නූලක් හදලා තියන්න කිව්වා. මම ඉතුරුය වලා ගන්නවා. ඒ ඇවිදලට අවශ්‍ය කටයුතු කරලා අර සත්තරන් වල ඉඳ කරුවා අමෘතිය ඇවිල්ලා වුණා ඒක. එයා කුප්පියක දාලා ඉඳ කරේ තරන් ගියා ඊට පස්සේ ලෙඩේ ඉවරයි. දැන් මෙයා කියන්නේ හේතුව මොකද? දැන් මෙන්න මේ වගේ අමෘතිය විවිධාකාරයෙන් පුද්ගලිය පසුපස්සේ යනවා. මේම ක්‍රමයක් තියෙනවා. හිංගි හිංසා කරනවා. ඒ හිංගි හිංසා කරන අමුත්‍ය හැදෙන විවිධ හේතු තියෙනවා. ඒ පුද්ගලයන් කියන සම්බන්ධතාවයන් ඇති කරගන්න විවිධ හේතු කලින් කල ඇති වෙනවා. ඒක අමු කැමියන් වශයෙන් ඉදීමේ හේතු. එවළුවන්නා වැළීමට හේතු වෙන කාරණා, ඒක ගැටීමට වෛරයට හේතු වෙන කාරණා. තමන්ගේ දියා කලාවලා ගත්තා කියලා ඇති වෙන දාහයෙන් දැවිලා දැවිලා ඔකගේ මම පලි ආරම්භ නිසා කියන්නේ නැහැ කියලා නියමිතකේ මලොත් එහෙම. ඒකේ හේතුත් කියනවා. ඒ જાතියම ගිහිලා උපදිනවා ඒ පලිය ගන්න. දැන් මේ වගේ අවස්ථා තියෙනවා. ඇලීම ගැටීම මුලාව මුල් කරගෙන හට ගන්න දේවල්. මේ සසර ගමනේ හැටි. 아무ත් මේකට කියන්නේ නැහැ සසර ගමන හොඳයි කියලා. මේක නම් නරක දෙයක අහක් කරලා හොඳ තැන් හොයන්න එක සසර ගමනේ නැහැ. මේක අයින් කරලා සුගතේ ජීවත් වෙන්න ක්‍රමයක් නැද්ද කියලා බුදුදහමෙන් අහපුහම එහෙම ක්‍රමයක් තියෙනවා නම් උගලට නිවන් දකින්න කියන්නේ නැහැ කියලා බුදුදහම අහපේ වැරේ කියලා දේශනා කරා. එක අවස්ථාවක ගොබ ටිකක් අතරලාගෙන පුංචි ගොබ ටිකක් නියපිටලාගෙන අහනවා. මහණෙනි මට කැමතිද මේ රෝගේ මෙන්න මේ වස්තුව තියෙනවා කියලා මෙන්න මේ තරම් ප්‍රමාණයක්වත් මේ රෝගේ නැහැ. එහෙම දැනක්. එහෙම දැනක් තියෙනවා මේ රෝග සත්ත්වෙින්ද සදාගතවල පහළ වෙන්නේ නිවන් මාර්ගය කියලා. එහෙම දැනක් නැති නිසා තමයි ඉස්සරහක් මාත්‍රයක් නැති නිසායි සතර ගමනේ අසාරත්වයේ දැකලා මේකෙන් ඉක්මයන්ට කටයුතු කරගන්න අප්‍රමාදෝ කියලා කියන්නේ ඔන්න ඔකටයි කියලා පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපිට ඕන හැටියට හදාගෙන ඉන්න තැනක් අයින් අර අයින් කරලා මෙයා අයින් කරලා සුද්ධ කරලා හතර වැයත් කරලා මිතුරු හදාගෙන මේ જાති අපි හිතවිලි මිස මේ වල ගැලපෙන ලෝක ස්වභාවයක් ලෝකේ නෑ. මේක දකින්න ඕන. එහෙම ස්වභාවයක් ඇතිනේ විදිහක් නෑ. මොකද අපිට හත් වෙලා වේල පටන් ගන්න විපාකයක් ආවකව තමයි ප්‍රශ්නේ. විපාක එනකම් පරිසලාගෙන ඉන්න මිනිස්සුන්ටත් ඕක ගණන් ගන්න දෙයක්. විපාකයක් කැරකිලා ආවට පස්සේ තමයි අපිටත් මතක් වෙන්නේ දෙයියන් දුක්. කොහොමද පිළිසරණා? මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒත් මේ බුදුන් මතක් වුණේ බුදුන් නිවන් දකින්න නෙමෙයි. බුදුන්ගේ බලෙන් හරි කමක් නැහැ. මෙන්න මේ කාලකන් යහ කළා මට දැනපිල්ල ඉන්න ක්‍රමයක් හදාගන්න තියෙනවා. තවත් ඉන්නවා. සසරේ ඉන්න. ඒක තමයි බලාපොරොත්තු. ඒ සසරේ ඉන්නවා කියන බලාපොරොත්තු නම් හිතුව ගැතුව දැනපිල්ල හම්බ වෙන එකක් නෙමෙයි. හම්බ නොවෙන හේතුව මොකද? අප්‍රමාණ සසර ගමනේදී අපි හේතු හදාගෙන ඉන්නේ හිම බැරි වෙන්නේ. අපි හිතුව ගැතුව දැනපිල්ල ජීවත් වෙන්න බැරි වෙන විදිහට හේතු අපිම ගොඩනගලා තිනා අපි දන්නේ. අපි විවිධාකාර ආකාරයෙන් අනුට අයිතුකම් කරලා අසාධාරණකම් කරලා හිංගි හිංසා කරලා කරගත කර්ම බලවේගී අපේ කර්ම භවයත් එක්ක සම්බන්ධ වෙලා අපිට ඇදිලා එන ප්‍රවෘත්ති විපාක වශයෙන් යම් තැනක උපන්නා. ඇදිලා ඇවිදලා ඒවා බලන් ඉන්න පටන් ගන්නවා. ඊට අවශ්‍ය කරන සමානන්තරයක් නැත්නම් අවශ්‍ය කරන පරිසරයක් යන්තම් මතුවෙනකොට අර කර්ම වේගී අනන්ත වශයෙන් එතෙන් දැදිලා අර විපාකයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. යක් කාට කියලා වේරෙන්න. මෙන්න මේ මේවා කියනවා. ඊට පස්සේ මොන විදියකින්වත් මේකෙන් වේරෙන්න බෑ. කර්ම ගෙවන්න ඕනේ. කර්ම ගෙවා ගන්න ක්‍රම තියෙනවා. බුදුරණහන්සේ දේශනා කරනවා නව කර්ම රැස් නොකරමි. කරගත කර්ම ස්පර්ශ කර කර ගෙවන්න. පුත්ත පුත්ත ව්‍යාන්ති කරෝති කියනවා. ස්පර්ශ කර කර ස්පර්ශ කර කර ගෙවා ගන්න. ඒකෙන් පැනලා යන්න දෙයක් නැහැ. මේකයි කරන්නේ. ඉතින් මේ වගේ දෙයකදී අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? යම්කිසි ඇලීමකට බැඳීමකට හේතුවක් තිබුණා නම් ඒකට හේතුකාරක වෙන්න යම් කිසි භවයකදී අපිට යම් කිසි ස්වාමි පුරුෂයෙක් වෙලා දැන් මේ ගහන්න වරණේ හිං කරන්නේ ගන්න මේ මේ කරන්නේ තමන්ගේ වසගේ තියාගන්න ඊට විරුද්ධ වෙන හැම එකම පහර ගන්න එකයි මේ අමනුෂ්‍යත් මේ කරන්නේ එහෙනම් ඒකට හේතු තියෙනවා නේද මේත පෙර භවයකදී මේ වගේ භාර්යාව කියලා යම් කිසි මිනිස්සෙකේ ඇලුම් කිරීමෙන් දාඩිය මහන්සියෙන් හරි හම්බ කරලා දුක් විඳලා විවිධාකාරයෙන් ගෙනහලා පෝෂණය කරනවා සැප සම්පත් දෙන්න බලන කනකරාබරණ දෙනවා නොයෙක් විදිහේ චිත්ත ප්‍රහාදී ඇති කරලා සතුට වෙන්න අරමසය දුක් විඳින්න මෙහෙම ගලක් දෙනවා කරනවා අන්නේ වගේ කරන අය ඉන්නවලු හැබැයි සමාජලාට ඒකේ සුතගුණ කලකනවා කියන එක දකින්න ඇති සාමාන්‍ය ලෝකේ එහෙම ඉන්න තවත් කාන්තාවකට කරන්නේ මේ කාලකණිය මං ආච්චි මෙතින් ගගෙන මොන මගුලක්ද මට කතා කරන්නවත් නැහැ වටින්ද බලත් නැහැ බලන්නත් නැහැ ඒ උපරම තරහයි මේ හිරවිල ජීවත් වෙලා මට මොකදද දැන් මෙහෙම අදහස් ඇති කරගන්න මොකද හේතුව නිදහස් රාගයට කාන්තාවක් කැමති පුරුෂයෙක් කැමති හැබැයි ඕක නිදහම් වෙන්නේ නැහැ එක එකන අල්ලගත්තා ඒ කොහෙද බැලුවේ ඇයි එහෙම බැලුවේ එන සාහ ගතිය තාම ඉවරලා නැහැ අපි තමයි පේන්න බැරි වෙන එකෙක් දැක්කහම හිනාවෙන් ඩයි කතා කරන්නයි අපූර්වට පුදුමා දැන් මෙන්න මේ જાතිය දෙපැත්තම වෙනවායි ප්‍රශ්න අයියා දෙපැත්තෙම හිරවිවි ඉන්න පුද්ගලයෝ ওই විදිහට ඉන්න මේ සංකේත බැඳීමක ඇති දැන් මේ බැඳීමත් එක්කම ඉන්පුතම් අක්කම හදාගෙන කියලා ඉඳලා අන්තිමට මොකද වෙන්නේ ඕකේදී අර බලාපොරොත්තු නිදහස නැති එක නා තරහ වෙනවා කොච්චර හැම සම්පදියේ චිත්ත ප්‍රහාදේ ලඟන්න හැදුවත් ඒවා ඔක්කොම අරගෙන අවනාපිලා පැත්තකට වුණොත් ණයකාරයෙක් වෙනවා. දැන් අර මිනිස්සයා හරි ස්ත්‍රිය හරි පුරුෂයා හරි හිටුවෝ. කවදාවත් ඕක තහව ඕකිට. වෙන එකෙක් එක්කලා දීග ගන්න පොල් ගන්න මං ඉල කියන්නේ නැහැ. මං මෙච්චර අරගෙන මෙච්චර කරලා ඔක්කොම කරලා දැන් මේ වගේ අදහසෙන් ඉදහසෙන් යන්න හදනවා. වෙන බාහිර පැතියෝ. දෙන්නම් කොයි? ওই දෙපැත්තේ කවුරුත් හිතන්න පුළුවන්. හැබැයි මේ සසර ගමනේ ඇලීමයි ගැටීමයි මිසක් මේක නිවන් මාර්ග නෙමෙයි. ඔය ඇලීමයි ගැටීමයි තියෙන ලෝකේ කෙලවරක් නැති යුක්ති සාධාරණ කතා තියෙනවා. මම මෙච්චර කරලා මෙච්චර හරි හම්බ කරලා දිනා මට ඔහොම කරන එක හරියද? ඒවත් යුක්ති සාධාරණ කතා තියෙනවා. ඔය ඔක්කොම තියෙන සසර ගම තමයි ඔක්කොම. මුලාවේ නිගමන මිසක් වෙන එකක් නෑ ඔක. මෙන්න මේ වගේ තත්ත්වයක් පත් වෙලා හිටපුවා මොකද වෙන්නේ? යම් අධ්‍යාවක හිටියා හරි මේ පතෙන් ආවොත් හම්බ වුණොත් අර ඵලිය ගැනීමට අවශ්‍ය කරන බලේ විහිල්ලා තියෙන මොන එකකින්වත් අයින් කරන්න බෑ. ඒක තමයි හැදිච්ච කර්ම ශක්තිය හැදෙන ක්‍රම. දැන් අපිට වෙනින් කරන්න දෙයක් නැහැ ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ. අපි යමකී යමකින් අරගෙන පෝෂණලා තිබුණා. ඒ පුද්ගලයාට පුණ්‍යානුමෝදනාකින් අවශ්‍ය කරන පෝෂණය ගෙවලා ඉවර වෙනකන් දීලා ඉවර කරන එක. හැබැයි කවදා හරි ඔහුගෙන් ගත්තා නම් ඒ වරුණොත් ඔහුට පස්සෙන් ඉඳලා ඉඩක් නැහැ. අන්න ඒකයි ස්වභාවය. ඉතින් අපි දන්නේ මේ ගතනායි කොහොම කොහොම වෙලාද කියලා. මේ ලෝකේ අපි එකතු වෙන්නේ පේන ලෝකෙක පේන අය හරි නොපෙන ලෝකිකයි පේන අය එකතු වෙන හරි සම්බන්ධ වීම එන්නේ. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ. එක්ක ණය ගන්න එක්ක ණය ගෙවන්න. දුන්න ණය ගන්න. එවැන්නා අත්ත ණය ගෙවන්න. ඔන්නෝ දෙක එකතු වෙච්ච අතර තියෙන්නේ ඔක ප්‍රධාන වෙන්නේ. එහෙනම් මෙතේදී කොච්චර හරි ණය ගණ්ඩාපු එකද? අර ණය දෙන්නාපු එක පෙන්වන්න බෑ කොහොම හරි සූර්ලා හරි ගදී නිවන්සයට ගන්න බෑ කියලා. කොච්චර වද දුන්නා හිගියත් ඒක දෙන්න බෑ කියලා. ගත්ත ණය දෙන්න සසර ගමනේ හැදෙන හැටි. කොච්චර දුන්නා සුස්සන්නේ. මොකද? දීලා තියෙන වැඩිපුර නෙමෙයි. දීලා තියෙන ගස් එක සතුටු වෙන්න කතාව හම් වෙන්නේ ලක්ෂයක් ණය තරම් 50000ක් ධාර්ය මහතේ හරියම කරලා ගෙහින් දුනලු සතුටු වෙයි මො මල දෙකෙන් වංගුයි තව දුන්නේ කොහොමද ඉතුරුටි ඒ වගේ මේ දහන මෙන්න මෙයාගේ ගත්ත ණය සතරේදී දාන්නේ දෙන්න දෙවිච්ච ණය තියෙන බව දාන්නේ ඒක අමතකයි ඒ වුණාට විපාකස්කන්ධයේ ප්‍රියාත්මක වෙනවා ඊට අනුකූල විදිහට එකෙක් බගෑපත් වෙලා හරි දෙන්න අනික කවුද කියලා දිහාටි ගන්න. ඔන්න ඔය ක්‍රම දෙක මේ ලෝකේ තියෙනවා. ඉතින් මේ තුල අසාධාරණ සාධාරණ ඔතන ඉඳලා හොයන්න බෑ, වර්තමාන මොහොතේ ඉඳලා හොයන්න බෑ. විපාක අවස්ථාවේ ඉඳලා ඔකේ සාධාරණ අසාධාරණ හොයන්න බෑ. එන ඒක යථාර්ථය විසඳනවා නම් කවදා හරි ඒක සම්බන්ධයේ කර්මය කරව මුලත් එක්කලා සම්බන්ධ කරගන්න ඕනේ. අන්න එදා ඉඳන් බලාගෙන යනකොට අපි සාධාරණයි කියලා හිතලා තියෙන අසාධාරණ වැඩි කරපු එක. තමද අසාධාරණයි කියලා හිතා ඉන්න පුළුවන්. ඒ හිමිකම ගන්න පිපිච්ච එක. නේ කර්ම විපාකයක් වශයෙන් පුද්ගලයන්ට සම්බන්ධතාවයන් ගොඩනැගෙයි. ඔන්නේ ගොඩනැගීම තුළ දයාවේ කරුණාවේ මුවාවේ පුද්ගලයෙක් වෙනවා ගෙවන්න තියෙන ගෙවන්න එක. සෞත්‍ර විලාසයෙන් වෛරයේ ක්‍රෝධයේ විලාසයෙන් එන්න පුළුවන් ගන්න එකට ගන්න කර. දීපක අපහුතා. හැබැයි ওই දෙකම කරුණා මෛත්‍රියක් නෙමේ සෞත්‍රකමක් නෙමේ. ওই දෙක ඒ කාරණේ ණයගන්න දෙනව තියෙනකන් ඒ දෙන්න අතර තියෙන එකක් විතරයි. ඒ අය අතර අන්‍යෝන්‍ය වශයෙන් පවතින එකක් විතරයි. ওই තරම් සෞත්‍ර වැක්කක් තමයි අර ඇලීම ගැටීම මුලාව කියන එකත් එක්ක තියෙන තව තියෙන ඉහළ සම්බන්ධතාවය. ඒක එක්තරා අවස්ථාවක් විතරයි අපි දකින්නේ. දයන කම්පා විලාසයෙන් ඇදලා අන්ත ගෙවන. මේක රටාව. හැබැයි නියම දයන කම්පා නම් සියලු ලෝක සත්ත්වයන්ට පොදු වෙන්න ඕනේ. හේතුඵල න්‍යායයට ගැළපෙන දයන කම්පාවක් වෙන්න ඕනේ. යම් කෙනෙකුට දුසක් කියනවා. ඒක වෛර ක්‍රෝධ හිතකින් නොවන කෙනෙකුට යහපතට කියන දෙයක් වෙන්න ඕනේ. ඒක පොදු වෙන්න ඕනේ. එක්කෙනෙකුට වෙල්ල කරලා ඉතින් එක්කෙනෙකුට වෙන් කරලා විශේෂ කරන එකක් නෙවෙන්න ඕනේ. ඉතින් ඒක යථාභූතයේ ලැබීමත් එක්කලා එන දෙයක්. සියලු ලෝකයක් එක සියලු ලෝකයේ ස්වභාවය දැකලා සියලු ලෝක සත්‍යය මනහත් වෙන විදිහ කියලා දැකලා අනාත්මත්වයේ මිදීම සඳහා යමක් කර යුතුද? ඒකට අවශ්‍ය දේ දයානුකම්පාවෙන් කර දීමයි. ඒ වගේම යම් පිටි කෙනෙකුට සැලපරුසු විදිහට ඉඳලා හරි කෙනෙක් හික්මවන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමෙන් හරි ਉਹ හික්මවලා යහපත කර දීමයි. ඒක තමන්ගේ කියලා බැඳීමට සම්බන්ධ නැති පොදු දෙයක් වෙයි. පොදු දායන කම්පාවත් එක්ක ඒක සම්බන්ධ වෙනවා. අනේ ඒ දායන කම්පාවයි නියම දායන කම්පාව කියන්නේ. නමුත් මේ ණය ගෙවන්න තියෙන එක නම් ණය ගෙවන්න තියෙන දායන කම්පාව කියන එක එහෙම එකක් නෙමෙයි. සමහර වෙලාවට කෙනෙක්ගේ කර්ම විපාකයේ ගෙවෙනකම් හිතේ දැඩි බව අත්හැරින්නේ නැහැ. බයින්ද මෙතනවා හංගි කරන්න මෙතන. ඒ කර්මයේ ගෙවෙනකම් එහෙමයි. අජාසත් රජුරෝ බිම්බිසාර රජුරවන්ට පියා මරණ අවස්ථාවේ වද දෙන්නේ. අන්තිම මරණාසන්න මොහොත එනකම් හිත උනුනේ නේ. මලාට පස්සේ කර්ම හත්තිය ගෙවිලා ඉවරයි බිම්බිසාර රජුරෝ. ඒ විලාසය කෑ ගහගෙන දුවගෙන ගියා පියා නිදහස් කරන්න කියලා. පියගුණේ වැටුනේ සැලගතිය නැතිලා ගියේ බිම්බිසාර රජුර කරපු කර්ම වේගයේ වුණාට පස්සේ. එතකම අජාසත් පුතාට පියගුණේ වෙනුන්නේ. මෙන්න මෙහෙම දේවල් ලෝකේ වෙනවා. මේ කර්ම විදිය අදින්ටයි මේක එකක් නෑර හොයන්න ගියොත් එහෙම පිස්ස එක්ක නෑ නැනම් උම්මත්තක එක්ක නෑ මිසක් මේක ඉවර කරන්න බෑ කියනවා. මොකද මේක සංවර්ධන ගෝචරයි. ශාක ගෝචර හරියට කතා කරනවා මිසක් එයින් එහාට අපිට අධිහිම් කර කර හේතු බල හොයන්න බෑ. ඉන් දකින්න ඕන එකක් තියෙනවා. ඒ දැකිව කම්මස කෝමී කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති කල්යාණං වා පාපකං වා සසදායාදෝ භවිස්සාමිති සම්බජිතේන අභින්නම් පත්ත වෙකි තබ්බන් කියලා පෙන්නේ ඕක. කර්මය මුල් කරෙන්නේ කර්මය නෑයා කරෙන්නේ කර්මය දායාද කරෙන්නේ කර්මය පිළිසරණ කරෙන්නේ. යම් කිසි කර්මයක් කරන ලද්දේ නම් යහපත් නම් යහපත් විපාකෝ අයහපත් නම් අයහපත් විපාකෝ මේ දායාද කරෙන්නේ. සත්‍යයමී සසර ගමනේ එනවා කියලා. පැවිද්දන් විතර මේක දකින්න තිය කරන්න කියලා පෙන්නනවා. පැවිද්දන් විතරක් නෙමෙයි ඔය කියන්නේ කාටවත් බෞද්ධ කාටවත්. විශ්ව වික්ෂණ උපාසක උපාසිකාගෙන් සිහි කිරිසම මේක මෙනෙහි කරන්න කියලා වෙන්න දැන් තියෙනවා. ඔය ටික දකින්න. ඒ සිහි කිරිස විදිහම මෙනෙහි කර යුතු දේවල් කිය. අන්න ඔබ තේරුම් ගත්තා නම් අපි දකිනවා අපිට නොපෙන්න පැත්තක් තියෙනවා. අපි ඉතින් කරන ලද්ද යහපත් නම් යහපත් ප්‍රතිඵල වශයෙන් එනවා. අයහපත් නම් අයහපත් ප්‍රතිඵල වශයෙන් එනවා. ඒක විවිධාකාරයි. ඉතින් මේකෙදි අපිට කරන් තියෙන්නේ යම් කිසි ලෝක සත්ත්වයේ පොදුවේ පෞද්ගලෝණනව මෛත්‍රී සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම තුළ යහපත සිද්ධ කරනවා වාගේ. මේව විශේෂ අවස්ථාවක් තියෙනවා නම් ඒ විශේෂයෙන් පුද්ගලිකව. ඒ පුද්ගලයා උදෙසා අර ණයගේ වෙන්න කළ යුතු කාය කර්ම මෛත්‍රී සාගත කාය කර්මයේ වචී කර්මයේ මනෝ කර්මයේ ඒ අවශ්‍ය ණයතුළුත් කියලා ඉවර කරගන්නවා. වෙනසක් කරන්න කිසිම දෙයක් මේ කරන්නේ නැහැ. එහෙනම් ඒ පේන්නේ ඉන්න අමනුෂ්‍ය කවුරු හෝ වේවා. යම් කිසි අමනුෂ්‍ය කෙනෙක් මට මෙහෙම දැනුම් දෙනවා. මට මෙහෙම වැටහෙනවාද පේනවාද? අන්නේ අමනුෂ්‍ය ගවන් තැනක හිටියා. මම මේ කරන පින. මම මේ කරන යහපත් දේ. ਉਹ කරා එල්ල කරලා ਉਹට යොමු කරලා ਉਹට අනුමෝදන් කරවෝ. ਉਹට පිටවෝ. ਉਹ සුපිරිම විදිහට බාහිරපත් වෙලා යාපක ලබත්වා කියලා. මෙන්න මේ ආකාරයෙන් ඒ විනෝයෙන් ඒ බින්දහම් කරමින් පින්පෙද්දීම ඇරෙන්නේ. සාවිකා කරන්න දෙයක් නැහැ. හැබැයි පින්පෙද්ද දෙනකොට තමන් හිතාගත්ත තමන්ගේ බලයේ මහපුර මවකගේ බෙල්ලෙන් අල්ලා විසිකරන්නේ. ඔය අදහසක් එහෙම තිබුණොත් අපි අර ඒ જાතියෙන් නම් පින් කළේ එහෙම. ඌට ඒ જાතිය බලයව දු බෙල්ලෙන් අල්ලා විසිකරන තරම. ආපහු. ඒතර ඉන්න පින් කරාන කරලා අමුණු දිහා බලවත් දලා හින්දි කරපා කියලා. ඉතලා වින හඳුරා ගන්නවා. ආරිය ධර්මයේ අනුකූල පූර්ණ කරුණා වෛද්‍ය හඳුනා ගන්නවා. මට හැකියාවක් තිබුණා කෙනෙකුට හිංගියක් හිංසාවක් කරන්න බල පුළුවන් කාලකම් පිළිබඳන්නේ නැහැ. එහෙම දෙයක් නෙවෙයි මම කරන්නේ. දයානුකම්පාවෙන් ඔහුට යහපත පිණිසමයි මේ කරන්නේ. ඒක ඔහුට විතරක් නෙවෙයි මගේ ස්වභාවය. අනික කයකත් එහෙම තමයි. මේ මගේ යම් කිසි දෙයක් කියලා තිබුණ ළඟ යම් කිසි අවලක් ඒක මම විශේෂයෙන්ම වන්දි ගෙවි ඉද්දෙක්මයි. ඉතින් ඒක මම විශේෂයෙන්ම කළේ මේ ආකාරයෙන් කරන්න පටන් ගත්තොත් ඒ බින අනුමෝදන් වෙන කෙනාට. තව කෙනෙකුට ඒ වෛර කරන රෝජ කරන જાති එකක් අනුමෝදන් ලොවිච්ච නිසා. එහෙම දෙයක් කරන්න බැරුවා. ඉතින් ඒක සමාන තනිය කරන්න බැයි නම් මේ වගේ ස්ථානවලදී විස්තර කරලා විග්‍රහ කරලා අනුමෝදනා කරනකොට ඒක හොඳින් තේරුම් ගන්න සාපු කාගයක් දීලා අනුමෝදන් වෙන විතරේ ගමන තියෙන්නේ. මේ ක්‍රමයේ හරි එහෙම කරගන්න ඕනේ. කරගෙන මේ ඇයිද අවශ්‍ය කරන අච්චර දුන්නොත් හරි මෙච්චර දුන්නොත් හරි කියලා අපිට කියන්න බෑ මොකද අපි රැස් කරගත්ත කර්මයේ ඉවරණකන් එහෙම තමයි. ඉතින් අද පිළිගත් එක එක සැරයක් දෙනොත් හරියයි. උයි අයිද? ඒක ලෝතරා බුදුරජාන් වහන්සේගේ මහතෝ. මොකද කර්ම වේගයේ සීමාව දන්නේ උන්වහන්සේ. ඔබ අද පිළිගත් පූජා කළා ඉතින් මම පූජා කරනකොට ඔබට වැඩෙන කර්ම ශක්තිය මෙන්න මෙච්චරයි කියලා. කර්ම ශක්තිය ප්‍රමාණය දන්නේ ලෝතරා බුදුරජාන් වහන්සේ. ඒකට ඔබ ගෙවල් දෙන්නේ මෙන්න මෙච්චරයි කියලා දකින්නේ බුදුරජාන් වහන්සේ. ඔබ එන්නේ කිසිම ශ්‍රාවකේ දකින්නේ එය කිසි කෙනෙක්ගෙන් අහන්නත් එපා. අච්චර දන් දුනොත් මෙච්චර දන් දුනොත් වැඩි හරියයිද කියලා. ඒක අහන්න ලෝතරා බුදුන් වහන්සේ කියලා මොකද ඒක දන්නේ අනික. තමන් කරගත්ත කර්මයක් කොච්චරද? ඒකෙන් ගෙවිලා ප්‍රතිකර්ම වශයෙන් කරන පුණ්‍ය කර්මයක් තමන් කරන ක්‍රියාවෙන් බලය කොච්චර නැගෙනවද? මේක දකින්න අනික අයද? ඒක විවිධාකාරයි. මම අද අපපස්ථාන කරන්නේ කොයිතරම් උත්තරම ශේත්‍රවන්නා වූ උත්තරමේකද මට කොච්චර ලාභයක්ද කියලා. බුදුරජාන් වහන්සේ කිරි චිත්ත ප්‍රසාදයක් ඇති වෙන අවස්ථාවක් තියෙන ආනන්දහා පුරා. ඒ ප්‍රසාද කියනකොට එතන ඉඳලා තව හාමුදුරුවෙක් හිටියා උදායි හාමුදුරුවෝ කියලා. උදායි හාමුදුරුවා ඉතින් එවත් ආනන්දෙයිනි. අනුගේ ලොකුකම් බල බල හිටන් උද්දාමයේ කියලා ඔබට මොනවද තියෙන්නේ? ඒක මෙහෙම ප්‍රශ්නයක් ඇති. බුදුරජාන් වහන්සේ දේශනාව උදායි එහෙම කතා කරන්න ඉපා. ඔය චිත්ත ප්‍රසාදයේ ඇති වෙන චිත්ත ප්‍රසාදයේ මුල් කරගෙන ආනන්දර හම්බෙච්ච ශක්තිය ක්‍රියාත්මක වෙනවා නම් සතර ගමනේදී. මොකද ඉදිරියට යනවා නම් එහෙම. සත්වතාවක් සක්‍රිය දේවේන්ද්‍ර වෙනවා. දෙව්ලෝකට අධිපති වෙනවා. සත්වතාවක් මේ මහ පොළොව අධිපති වෙච්ච ශක්තිය රජ වෙනවා. තවත් අනන්ත කාලයක් තියෙනවා. ඉච්චර බලයක් ඔය මොහොතේ ඉපදෙවුණා. හැබැයි ඒක දන්නේ බුදුරජාණන් වහන්සේගේ ගැමේ චිත්ත ප්‍රසාදයේ ආනන්ද හාමුදුරන්ට ඇති වෙන මත්තමට උන්වහන්සේට ඇති වෙච්ච හැටි. ඉතින් විදාර අභිත්‍යෝත් ඇනේ බුදුරජාණන් වහන්සේ මට කොච්චර ලාභයක්ද උන්වහන්සේට වදින පුදන් ලැබිච්චේ කොච්චර ලාභයක්ද කියලා දහවතාවක් කියන්න පුළුවන්. හැබැයි අර ආනන්ද හාමුදුරේ එක වතාවක් කියකින් ලක්ෂයෙන් එකක්වත් උදා හම්බුන්නේ නැහැ කියලා කියන්න දෙන්න බුදුරජාණන් වහන්සේ. සමහර ගාව. මොකද එක එක කෙනාගේ චිත්ත ස්වභාවයේ ආශයන්සේ දකින්න ඉන්ද්‍රිය පරෝපකයන් ඥානෙ තියෙන බුදුරජාණන් වහන්සේ ඒසා ඒ යම් හිතපු කියපු කරපු දෙයකින් ලැබෙන්නා වූ ප්‍රතිඵල විශේෂයේ විනන විපාක ස්වභාවය කොයි මට්ටමද කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි කෙනෙකුට බැන්නොත් ගැහුවොත් හිංගියක් හිංසාවක් කළොත් ඒකෙන් නැගෙන්නා වූ ඵලයක් ඒවා. ඒක ඵල මට්ටම කොච්චරද කියලා දකින්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ වනේ ඒක දකින්න. අන්‍ය පුද්ගලයෙකුට ඒක පව් කියලා දෙයක් ඇහි නරකන. නරකදී නරකදී නරකයි කියලා කියනවා මිසක්. ඔය ක්‍රියාව කරන්න එපා කියන්න කවිතයි කියන්නේ. ඉදිකෙනු සමාජ ළමෙක් හදාගන්න අතරමඟදී ළමයා වැරදි වැඩක් කරලා හැංගිලා ඉන්නකොට මේකට නිකන් කිව්වට හරියන්නේ නැහැ. පොඩ්ඩක් හිතවන්න තු මේ අවස්ථාව ඇටියට මේ වයසේ ඇටියට මේක හරියන්නේ නැහැ කියලා. තාතා කෝටුවක් අරගෙන හැංගිලා ගිහිල්ලා අල්ලගෙන හොඳටම ගහන්න පුළුවන්. හැබැයි ඕක දැකලා තාතා උදාද ගහලා පව් කරගන්නවා කියද අපි මේක මොනේ කරන්නද? ඒක ඉතින් හරි නම් වැරද්දා. ඒ පුතාගේ අනාගතේ යහපත බලාගෙන ඒ දරුවා එතනින් විනාශයටපත් වෙනවා. ඒකේ වැරදි මගට පැසෙත් ඔහුට එන විනාශය දැකලා මේකට ගැනීමට තියෙන එකම ප්‍රතිකාරමේ මූට මේක මිසක් කැන්ති ඒ කියම කියා දිලා තේරුම් කරන්න බෑ කියලා ඒකේ උපක්‍රමයක් වශයෙන් තාතා ගහන්න පුළුවන් කොටුවක් කරා. හැබැයි ක්‍රියාවද කළ කාටවත් කියන්න බෑ. තාතා මහා පාපයක් කරගත්තා කියලා. හැබැයි තව අල්ලපු විදිහට කට්ටියක් කියලා තියෙන වෛරයකට. ඔවුන්ගේ හිත විදවන්න හොඳම වෙලාව තමයි ඔකේ පුතාට ගහන්නේ. අහු ඉච්චාව කියලා. කොටුව අහගෙන උඩ ගහන්න පුළුවන්. හැබැයි ඒක ඉඩලා මහත් පසි වෙනසෙයි. ළමයි දෙන මගේ තමන්ගේ ළමයාට හදාගන්න ගහපු එකයි. පරි ගැනීමල අල්ලපු විදිහට ළමයාට වත් ළමයාට ගහපු එකයි. මේ දෙක සමාන හිම නැහැ ක්‍රියා දෙකේ සමානව පෙන්නනවා. මෙන්න මේ වගේ මේවැ තත්ත්වය දකින්න ලෝකලා බුද්ධයාණන් වහන්සේ තමයි දකින්නේ කෙනෙක්ගේ මට්ටම. ඒක අනික් අයට දකින්න බෑ. නෑ අපිට ඉන්නේ කියන්න බෑ. මෙන්න මෙච්චර වින් කෙරුවොත් මේ අමනුෂ්‍යයාට උඹ වෙලා තියෙන වන්දියෙන් නිදහස් වෙන්න ඇති කියලා එහෙම අපිට කියන්න බෑ. හැබැයි ඒක දන්නවා නම් ලෝකලා බුද්ධයාණන් වහන්සේ නාමයි දැනගන්නේ අහගතින්. අපිට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. යම් කිසි වරදක් පාපයක් සිද්ධ කරගත්තා නම් අවැඩක් අසාධාරණයක් සිද්ධ කළා යහපත් දෙයින් ඒකට වන්දි ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියන එක. ඉතින් ඒ දැහැදයක් අපිට කියන්න බෑ. ඉතින් ඒක තමයි කරගන්න තියෙන්නේ.